ශාන්ති 2026 අප්‍රේල් මස 30 වන දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි මෙය පියා වැරදි ඇති තැනින් නිවැරදි කිරීමට පැමිණෙන අවිහිංසක ස්වාමියා ගුරුවරයා වශයෙන් අපට ඉගැන්වීමට පැමිණෙන ආශ්චර්යමත් විශ්වවිද්‍යාලයයි. ප්‍රශ්නය: මෙම ගිනුම් පියවීමේ කාලයේදී ඔය දරුවන් සෑම කෙනෙකුටම ලබා දෙන අරමුණ කුමක්ද? පිළිතුර: අහෝ ජීවයනි, දැන් පිවිතුරු වන්න. පිවිතුරු නොවී කිසිවකුට ආපසු නිවසට යාමට නොහැක. චක්‍රයෙන් භාගයක්ම හැම කෙනෙකුටම වැරදි තිබුණු රෝගයෙන් ඔවුන්ව නිදහස් කිරීම සඳහා ඔබ ඔවුන්ව දින හතක් උඳුනක ඉන්දවයි. අපවිත්‍ර ආශ්‍රයෙන් ඔවුන් ඈත්ව සිටින විට සහ ඔවුන් වෙනත් කිසිවෙක් සිහි නොකරන විට පමණයි ඔවුන්ගේ බුද්ධියට දැනුම ධාරණය කර ගැනීමට හැකිවන්නේ. ගීතය: ඔබ රාත්‍රිය නිදමින් දිවාකල බුදිමින් අපතේ හැරියා. ඕං ශාන්ති. දරුවන්ට මෙය පැවසුවේ කවුරුන්ද? ඔබ පාසලක අසුන්ගෙන සිටින බැවින් නිසකවම මෙසේ කීවේ ගුරුවරයා විය යුතුයි. මෙය පැවසුවේ පියාද ගුරුවරයාද සද්ගුරුද යන ප්‍රශ්නය මතුවේ. මෙම වැකි පැවසුවේ කවුද? ඔහු අපගේ අසීමිත පියා බවත් ඔහුට පරම පියා පරමාත්ම ජීවයයි කියන බවත් පළමුවෙන්ම දරුවන්ගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. එබැවින් එය පැවසුවේ පියා මෙන්ම ගුරුවරයා මෙන්ම සද්ගුරුද එය පැවසුවා. ඔබගෙන් ශිෂ්‍යයන් වන අයගේ බුද්ධියේ මෙය තිබේ. වෙනත් කොලීජ් හෝ විශ්වවිද්‍යාලවල උගන්වන ගුරුවරයෙකුට පියෙක් හෝ ගුරු කෙනෙක් යැයි නොකියයි. මේද ඉගෙන ගන්නා ස්ථානයක් වන අතර එයද කොලීජයක් හෝ විශ්වවිද්‍යාලයක් කියා ඔබට කිව හැක. කෙසේ වෙතත් එය ඉගෙනුමකි. මෙම පාසලේ ඔබට උගන්වන්නේ කවුරුන්ද කියා ඔබ පළමුවෙන්ම වටහා ගත යුතුයි. සියලුම ජීවාත්මයන්ගේ පියාවන අශාරීරික කෙනා සියල්ලටම විමුක්තිය පිරිනමන කෙනා අපට උගන්වන බව ඔය දරුවන් දන්නවා. සියලු නිර්මාණය එම ඒකායන නිර්මාපකයාගේ දේපලයි. එබැවින් ඔහුම මෙහි අසුන්ගෙන ඔබට නිර්මාණයේ ආරම්භය, මධ්‍යයේ සහ අවසානය පිළිබඳ රහස් කියයි. ඔය දරුවන් පියාට ඉපදී ඇත. ඔහු සියලු ජීවාත්මයන්ගේ පියා බවත් ඔහුට දැනුමේ මහා සයුර මෙන්ම දැනුමෙන් පිරි කෙනායයි කියන බවත් ඔබගේ බුද්ධියට වැටහෙයි. දැනුමේ මහා සාගරය පාරිශුද්ධ කරුයි. විමුක්තිය තිබිය හැක්කේ දැනුම තුලින් පමණයි. මනුෂ්‍යයන් පිවිතුරු බවින් අපවිත්‍ර වෙයි. ඔය දරුවන් දැන් මෙහි අසුන්ගෙන සිටිනවා. ඔවුන්ට උගන්වන්නේ දැනුමේ මහා සාගරය අශාරීරික කෙනා බව, වෙනත් කිසිම පාසලක ඇති අයගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔබ මේ දන්නේ මෙහිදී පමණයි. මේ පහදා දෙන්නේ ඔබට පමණයි. ඔවුන්ට උගන්වන්නේ අශාරීරික පරමාත්ම පියා බව සාමාන්‍යයෙන් ලෝකයේද විශේෂයෙන් භාරතයේද කිසිම කෙනෙකුට නොවැටහි. ඔවුන්ට උගන්වන්නේ මනුෂ්‍ය ගුරුවරුන් පමණයි. තමන් ජීවාත්ම යන දැනුවත් බව ඔවුන්ට නොමැත. ඉගෙන ගන්නේ ජීවාත්මයයි. සෑම කෙනෙක් දෙයක්ම කරන්නේ ජීවාත්මයයි. ජීවාත්ම ඉන්ද්‍රියන් හරහා අහවල් රැකියාව කරයි. ඔවුන් අහවල් කෙනා බව ඔවුන්ගේ සිහියේ ඇත. ඔවුන්ට විගසින් ඔවුන්ගේ නම සහ රුව සිහිවෙයි. මම මේ දේ කරනවා. ఓ మమ ఏదే కరణవా ఓంట సీవాణ్ణే శరీరే నమ పమనాయ్ కెసే వితత్ ఎయ వెరది పలముయన్మ అప జీవాత్మ వన అతర పశువ అపి శరీర అరగన్నవా శరీరే నమ దిగటమ వెనస్వన నముత్ జీవాత్మయే నమ వెనస్వన్నే నెత జీవాత్మే నమ ఎకకి పియా పవసా తిబెన్నే జీవాత్మే వన మట తిబెన్నే పియాయన ఎక్ నమ పమనాయ్ මුළු ලෝකයම මෙය දන්නවා. එම සියලුම වෙනත් නම් දෙනු ලබන්නේ ශරීරයටයි. ශිව බාබාව අමතන්නේ ශිවා කියා පමණයි. එපමණයි. ඔහුට පෙනෙන සිරුරක් නැත. නන් දෙනු ලබන්නේ මනුෂ්‍යයන්ට මම අහවලාය. මට උගන්වන්නේ අහවල් ගුරුවරයාය. ඔබ නම සඳහන් කරයි. ඇත්ත වශයෙන්ම සිරුරක් තුලින් ජීවාත්මයක් ගුරුවරයෙකුගේ කාර්ය ඉටු කරමින් වෙනත් ජීවාත්මයකට උගන්වයි. සංස්කාර තිබෙන්නේ ජීවාත්මය තුලයි. ජීවාත්මයක් ඉන්ද්‍රියන් තුලින් උගන්වා ඔහුගේ සංස්කාරවලට අනුව ඔහුගේ චරිත කොටස රඟපායි. කෙසේ වෙතත් සෑම දෙයක්ම ක්‍රියාත්මක වන්නේ ශරීරවලට ලබා දී ඇති නම්වල පදනමට අනුවයි. මෙහිදී ඔබට උගන්වන්නේ අශාරීරික පියා බව ඔය දරුවන් දන්නවා. ඔබගේ බුද්ධිය ගමන් කළේ කොහාටද? ජීවාත්මය වන මා දැන් අයත් වන්නේ පියාටයි. අශාරීරික පියා පැමිණ ශාරීරික ස්වරූපය තුළින් ඔබට උගන්වන බව ජීවාත්මයට වැටහෙනවා. ඔහුගේ නම ශිවාය. මිනිසුන්ද ශිවාගේ ජන්මදිනය සමරයි. ශිවා අසීමිත පියාය. එබැවින් පරම පියා පරමාත්ම ජීවයයි කියන්නේ ඔහුට පමණයි. ඔහු සියලුම ජීවයන්ගේ පියාය. ඔවුන් ඔහුගේ ජන්මදිනය සමරන්නේ කෙසේද? ජීවාත්මය සිරුරකට ඇතුළු වනවාද? එසේ නැත්නම් මව කුසකට ඇතුළු වනවාද? ජීවාත්මය පැමිණෙන්නේ උඩ ඉහළ සිට බව කිසිම කෙනෙක් නොදනී. ක්‍රිස්තුස් වහන්සේ ආගමක නිර්මාතෘවරයා ලෙස හැඳින්වෙයි. ඔහුගේ ජීවාත්මය පළමුවෙන්ම පැමිණිය යුත්තේ උඩ ඉහළ සිටයි. සතෝ ප්‍රධාන ජීවාත්මයක් පහළට පැමිණේ. ඔහු කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු කර නැත. ජීවයක් ආරම්භයේදී සතෝ ප්‍රධාන වන අතර ඉන්පසුව ඔහු සතෝ රජෝ සහ තමෝ තත්ත්ව හරහා යන විට ඔහු පාපකාරී ක්‍රියා සිදු කරයි. ඔහු පහළට පැමිණෙන විට ජීවයක් ආරම්භයේදී සතෝ ප්‍රධාන බැවින් ඔහුට කිසිම දුකක් අත්විඳිය නොහැක. එම ජීවාත්මය ඔහුගේ කාලයෙන් භාගයක් පහළ සිට ඇති විට පමණයි. ඔහු පාපකාරී ක්‍රියා කිරීම ආරම්භ කරන්නේ වසර 5000කට පෙර සැබවින්ම සූර්ය රජ පෙළපත් රාජධානිය පැවතුණි. අන් සියලුම ආගම් ආරම්භ වූයේ පසුවයි. භාරතයේ ජනයා ලෝකේ පාලකයන් විය. භාරතයට අවිනාශී භූමියයයි කියයි. වෙනත් භූමි නොතිබිනි. වැරදි ඇති සෑම දෙයක්ම නැවත නිවැරදි කරවන ඒකායන ශිව බාබාය. අවිහිංසක ස්වාමියා ලෙස හැඳින්වෙන්නේ ශංකර නොව ශිවාය. වැරදි ඇති සෑම දෙයක්ම නැවත නිවැරදි කරවන ඒකායන අවිහිංසක ස්වාමියා ශිවාය. ශිවා සහ ශංකර් එක්කෙනෙක් නොවේ. ඔවුන් එකිනෙකාගෙන් වෙනස්ය. බ්‍රහ්මා විෂ්ණු හෝ ශංකර්ගේ වර්ණනාවක් නැත. වැරදි ඇති සෑම දෙයක්ම නිවැරදි කිරීම වෙනුවෙන් වර්ණනා කෙරෙන්නේ ශිවාව පමණයි. ඔහු පවසන්නේ මම සාමාන්‍ය මහලු සිරුරකට ඇතුළු වෙමි. මම මෙම කෙනා ඔහුගේ උපත් 84 අවසන් කර ඇති අතර නාටකයේ දැන් නිමවීමටයි යන්නේ. මෙම පැරණි ඇඳුම සහ මෙම පැරණි නෑදෑකම් සියල්ලම විනාශ වීමටයි යන්නේ. දැන් ඔබ සිහි කළ යුත්තේ කාවද? ඔබ විනාශ වීමට ඇති දේවල් සිහි කරන්නේ නැත. අලුත් නිවසක් ගොඩනැගෙන විට ඔබගේ හදවත පැරණි නිවසෙන් ඉවත් වෙයි. මෙය අසීමිත කාරණාවකි. සෑම කෙනෙකුටම විමුක්තිය ලැබේ. එනම් සෑම කෙනෙක්ම රාවණගේ රාජධානියෙන් නිදහස ලබයි. රාවණ සෑම කෙනෙකුවම නරක් කර ඇත. භාරතයේ මුළුමනින්ම දුගී මෙන්ම දූෂිතයි. මිනිසුන් දූෂණයට වංචාව සහ බාල කිරීම යයිද, සොරකම සහ රැවටීම යයිද කියයි. කෙසේ වෙසත් පියා පවසන්නේ දූෂණයේ පළමු ස්වරූපය වන්නේ අපවිත්‍ර වීමයි. මෙයට දූෂිත ලෝකයයි කියන්නේ ශරීර පාපය තුලින් නිර්මාණය වන බැවින්ය. ස්වර්ණම යුගයට දූෂණයෙන් තොර ලෝකයයි කියයි. ස්වර්ණම යුගයේදී අපි ගෘහ මාවතේ දේවතාවන් විය. මිනිසුන් පිවිතුරුව රැඳී සිටමින් පාපයෙන් නොගැලෙන්නේ නම් දරුවන් උපදින්නේ කෙසේද කියා ඔවුන් අසන විට ඔබගේ රාජධානිය ස්ථාපිත කරන්නේ භෞතික බලයන් නොව යෝගා බලයෙන් බව ඔවුන්ට පවසන්න. එබැවින් එය පිවිතුරු ගෘහස්ත ඇති දූෂණයෙන් තොර ලෝකය බැවින් යෝගා බලයෙන් දරුවන්ට උපත ලදා නොහැකිද? රජ සහ රැජින මුළුමනින්ම පාරිශුද්ධ වන ආකාරයෙන්ම පුරවැසියන්ද එසේමයි. මෙහි සියල්ලන්ම සම්පූර්ණයෙන්ම දූෂිතයි. ස්වර්ණම යුගයේ පාපයන් නැත. එය දේවමය රාජධානිය ලෙස හැඳින්වෙයි. එය ස්ථාපිත කරන්නේ පරමාත්ම පියාවන පරමාත්ම දෙවියන් විසිනි. දැන් එය රාවණගේ රාජධානියයි. දිව්‍ය ලෝකය ස්ථාපනය කරන ශිව බාබා වන්දනාවට ලක්වේ. අපාය ස්ථාපිත කළ රාවණාව පුලුස්සාදමයි. තඹ යුගය ආරම්භ වූයේ කවදාද කියා කිසි කෙනෙක් නොදනි. මෙයද වටහා ගත යුතු දෙයක්. මෙය තමෝ ප්‍රධාන රකුසු ලෝකයයි. එය දිව්‍යමය ලෝකයයි. එයට පිවිතුරු දිව්‍යමය ලෝකය දිව්‍ය ලෝකයයි කියයි. මෙය අපවිත්‍ර ලෝකය වන අපායයි. දිනපතාම ඉගෙන ගන්නා අයට පමණයි මෙම දේවල් වැටහෙන්නේ. බොහෝ දෙනෙක් පවසන්නේ මෙම ස්ථානයේ මදුබාන්වල පාසලක් නොමැති බවයි. අහා, නමුත් ප්‍රධාන කාර්යාලය මෙයයි. ඔබට මෙහි පැමිණ උපදෙස් ලබා ගත හැක. එය ලොකු දෙයක් නොවේ. ලෝක චක්‍රයේ තප්පරයකදී විස්තර කෙරේ. ස්වර්ණමය සහ රිදී යුගයන් පසු වී ඇති අතර තඹ සහ කලි යුගයන්ද දැන් ගෙවී ගොස් ඇත. එය දැන් සංගම යුගයයි. ඔබ නව ලෝකයට යාමට ඉගෙන ගත යුතුයි. ඉගෙන ගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් තිබේ. බාබා මාමෙම රැකියාව කරන්නවා. අච්චා, පළමුව පැමිණ එය සතියකට මෙම දැනුම ලබා ගෙන ආපසු යන්න. එවිට ඔබට අකණ්ඩව මුරලි ලැබේ. මුලින් ඔබ අනිවාර්යයෙන්ම දින 7ක් උදුනක සිටිය යුතුයි. ඔවුන් දින 7ක් පැමිණෙන නමුත් සෑම කෙනෙකුගේම බුද්ධිය එක වගේ තිබෙන්නේ නැත. දින 7ක් උදුනක සිටිනවා යනු එම කාලය තුලදී ඔබ කිසි කෙනෙක් සිහි නොකළ යුතු බවයි. කිසි කෙනෙක් සමග ලිපි හුවමාරු කිරීමක්වත් නොතිබිය යුතුයි. සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයට වටහා ගත නොහැක. මෙහි අපවිත්‍ර අය පිවිතුරු විය යුතුයි. මෙයත් රෝගයකි. මනුෂ්‍යයන් චක්‍රයෙන් අඩක්ම රෝගීව සිට ඇත. ඔවුන් වෙනම අසුන් ගැන්විය යුතුයි. ඔවුන්ට කිසිම ආශ්‍රයක් නොතිබිය යුතුයි. ඔවුන් පිටතට යන්නේ නම් ඔවුන් අපවිත්‍ර අය විසින් පිසින ලද අපවිත්‍ර ආහාර අනුභව කරනු ඇත. දේවතාවන් විය බලන්න, මිනිසුන් ඔවුන් වෙනුවෙන් විශේෂ දේවාල තනන ආකාරයේ දෙස. අපවිත්‍ර අයට දේවතා පිළිරූ ස්පර්ශ කළ නොහැක. මෙකල මනුෂ්‍යයන් මුළුමනින්ම අපවිත්‍ර මෙන්ම දූෂිතය. ඔවුන්ගේ ශරීර විෂ තුළින් නිර්මාණය වී ඇත. ඔවුන්ට දූෂිතයයි කියන්නේ මේ නිසාය. සන්‍යාසීන්ගේ සිරුරු පවා නිර්මාණය වී ඇත්තේ විෂ මගිනි. පියා පවසන්නේ පළමුවෙන්ම ජීවාත්මය පිවිතුරු විය යුතුයි. ඉන් පසුව ශරීරයද පිවිතුරු විය යුතුයි. සියලුම පැරණි අපවිත්‍ර ශරීර විනාශ වී යන්නේ නම් මේ නිසාය. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. ගිනුම් පියවීමේ කාලය මෙයයි. සෑම කෙනෙක්ම පිවිතුරු වී ආපසු නිවසට යා යුතුයි. හෝලිකා උත්සවය සමරන්නේ භාරතයේ මිනිසුන් පමණයි. මෙහි පංචමහා භූතයන්ගෙන් සෑදී ශරීර තමෝ ප්‍රධාන්‍ය. ස්වර්ණම යුගයේ ශරීර සතෝ ප්‍රධාන්‍ය. ශ්‍රී කෘෂ්ණගේ පින්තූරය තිබේ. ඔබ ස්වර්ණම යුගයට යා යුතු බැවින් අපායට පයින් ගැසිය යුතුයි. මලමිනියක් සොහොන් බිමට රැගෙන යන විට මුහුණ පළමුව තිබෙන්නේ නගරයේ දෙසට වන අතර පාද තිබෙන්නේ සොහොන් බිම දෙසටයි. කෙසේ වෙතත් සොහොන් බිමට ඇතුළු වන විට ඔවුන් මල කඳ හරවයි. ඔබ දැන් දෙව්ලොව යන බැවින් ඔබගේ මුහුණු තිබෙන්නේ ඒ දෙසටයි. ඔබගේ මුහුණු තිබෙන්නේ නිහඬ දේශය සහ සතුරු දේශය දෙසට වන අතර ඔබගේ දෙපා තිබෙන්නේ දුක් දේශය වෙතටය. මලමිනියක් පිළිබඳ කාරණාවක් වන අතර මෙහිදී ඔබ උත්සාහ දැරිය යුතුයි. මිහිරි නිවහන සීකරණ අතර ඔය ජීවාත්ම මිහිරි නිවහනට යයි. මෙය ඔබගේ බුද්ධිය පුහුණු කළ යුතු දෙයකි. පියා මෙතන අසුන්ගෙන ඔබට සියලුම රහස් කියා දෙයි. ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව ඔය ජීවාත්මයන් දන්නවා. මෙය පරණ ඇඳුමක් සහ පරණ ලෝකයකි. නාටකය නිමා වී ඇති බව කීම යනු ඔබ ඔබගේ උපත් 84 චරිත කොටස් රඟපා ඇති බවයි. සෑම කෙනෙක්ම උපත් 84ක් නොගන්නා බවත් විස්තර කර ඇත. පසුව වෙනත් ආගම් තුලට පැමිණෙන අය නිසකයෙන්ම අඩු උපත් සංඛ්‍යාවක් ගනී. බෞද්ධයින්ට ඉස්ලාමිකයින්ට වඩා අඩු උපත් සංඛ්‍යාවක් තිබේ. ක්‍රිස්තියානුවන්ට ඊටත් වඩා අඩු උපත් ගණනක් තිබේ. සික්වරුන් ගුරු නානක් ගැන විශ්වාස කරති. ඔවුන් පැමිණියා විතරයි. ගුරු නානක් පැමිණෙන්නේ දැනට වසර 500කට පෙර පමණයි. එබැවින් ඔවුන් උපත් 84ක් නොගනී. මෙය ගණන් බැලිය හැක. වසර 5000කදී මෙපමණ උපත් තිබෙන බැවින් වසර 500කදී මෙපමණ උපත් තිබිය යුතුය. ඇතැම් විට 12ක් හෝ 13ක් ක්‍රිස්තුස් වහන්සේ පැමිණ දැනට වසර 2000කි. එබැවින් එම කාලය තුල ජීව කොපමණ උපත් ගන්නට ඇද්ද? උපත් සංඛ්‍යාවෙන් භාගයකටත් වඩා අඩු ගණනක් වනු ඇත. ගණනය මෙයයි. ඇතමුන් මෙපමණ උපත් සංඛ්‍යාවක්ද තවත් සමහරෙක් තවත් සංඛ්‍යාවක්ද ගන්නා නමුත් උපත් කොපමණද කියා ඔබට නිවැරදිව කිව නොහැක. මෙම දේවල් ගැන තර්ක කරමින් ඔබ කාලයේ වැඩිය අපතේ නොහැරිය යුතුයි. ඔබගේ වගකීම වන්නේ පියාව සීකිරීමයි. ඔබගේ බුද්ධි නිෂ්ඵල කාරණාවලට භාවිත නොකරන්න. පියා සමග යෝගාවේ සිට චක්‍රය වටහා ගන්න. මන්ද සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි ඔබගේ පාපයන් දුරුවන්නේ. මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. භාරතයේ පෞරාණික යෝගාව ගැන මිනිසුන් කතා කරන්නේ මේ නිසාය. මෙය උගන්වන්නේ පියා පමණයි. ස්වර්ණම සහ රිදී යුගයන්හිදී යෝගාව පිළිබඳ ප්‍රශ්නයක් නැත. පසුව භක්ති මාර්ගයේදී හත යෝගාව ආරම්භ වේ. මෙය පහසු රාජ යෝගාවකි. පියා පවසන්නේ මාසී කිරීමෙන් පිවිතුරු වන්න. ප්‍රධානතම දේ වන්නේ සිහිපත් කිරීමය. කිසිම පාපයක් සිදු නොකරන්න. දේවතාවන් වෙනුවෙන් දේවාල ගොඩ නැගෙන්නේ ඕන් පිවිතුරු නිසාය. දේවාල බලාගන්නා පූජකයන් අපවිත්‍රයි. ඔවුන් පිවිතුරු දේවතාවන්ගේ පිළිරු නහවයි. ඇත්ත වශයෙන්ම අපවිත්‍ර අයගේ අත්වලින්වත් ඔවුන්ව ස්පර්ශ නොකළ යුතුයි. ඒ සියල්ලම භක්ති මාර්ගයේ චාරිත්‍ර වාරිත්‍රයි. අපි දැන් පිවිතුරු වෙමින් සිටිනවා. අප පිවිතුරු වූ විට අපි දේවතාවන් වෙයි. එහිදී වන්දනා ආදිය කිරීමට අවශ්‍ය නැත. සියල්ලටම විමුක්තිය පිරිනවන්නේ ඒකායන පියා පමණයි. අවිහිංසක ස්වාමියා ලෙස හැඳින්වෙන්නේ ඔහු පමණයි. මම රාවණගේ පැරණි රාජධානියේ අපවිත්‍ර සිරුරකින් අපවිත්‍ර ලෝකයට ඇතුළු වෙමි. ඔව්, ඔහුට ඕනෑම කෙනෙකුගේ සිරුරකට ඇතුළු වී මුරලිය පැවසිය හැක. ඉන් කියවෙන්නේ ඔහු සෑම තැනකම සිටින බව නොවේ. එක් එක් කෙනාට ඔහුගේම ජීවාත්මය ඇත. ඔවුන් පුරවන පෝරමයේ මෙම ප්‍රශ්නය තිබේ. ඔබගේ ජීවයේ පියා කවුරුන්ද? කෙසේ වෙතත් ඔවුන්ට මෙය වැටහෙන්නේ නැත. සියලුම ජීවයන්ට සිටින්නේ එක් පියෙක් පමණයි. අපි සියලු දෙනාම සහෝදරයන් වන අතර සිටින්නේ එක් පියාය. අපිට ජීවන මුක්තියේ අපගේ උරුමේ හිමිවන්නේ ඔහුගෙනි. විමුක්තිය ලබා දෙන්නා මෙන්ම මාර්ගෝපදේශකයාද ඔහුයි. ඔහු සියලුම ජීවාත්මයන්ව ආපසු මිහිරි නිවහනට රැගෙන යයි. පැරණි ලෝකේ විනාශ වීමට තිබෙන්නේ මේ නිසාය. මිනිසුන් හෝලිකා උත්සවය සමරති. සියලුම ශරීර විනාශ වී සියලුම ජීවාත්ම ආපසු නිවසට යයි. පසුව ස්වර්ණම යුගයේ මිනිසුන් ඉතා සුළු පිරිසක් පමණක් සිටී. ස්වර්ණම යුගයේ ස්ථාපනය සිදු කරන්නේ කවුරුන්ද? එමෙන්ම කලි යුගයේ විනාශය සිදු කරන්නේ කවුරුන්ද කියා ඔබ වටහා ගත යුතුයි. මෙය පැහැදිලිව ලියා තිබේ. කෙසේ මෙසේ කියයි. ඔබ සෙනෙහස ලබා දෙන විට ඔබට සෙනෙහස ලැබේ. පියා පවසන්නේ මා වෙනුවෙන් මිනිසයන්ව දේවතාවන් බවට පරිවර්තනය කිරීමට බොහෝ සේවය කරන අයයි. වැඩියෙන් සෙනෙහසට බඳුන් වන්නේ උත්සාහ දරන අයට උසස් තත්ත්වයක් හිමිවේ. උත්තරීතර ජීවය වන පියාගෙන් ඔය ජීවාත්මයන්ට උරුමයක් ලැබීමට තිබේ. ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. ඇතමුන් බොහෝ වැරදීම් සිදු කරන අතර ඔවුන්ගේ පරණ පුරුදු බොහෝ ස්ථිර වේ. ඔබ කෙතරම් විස්තර කළාද ඔවුන් එය පුරුදු අත් නොහරි. ඒ තුලින් ඔවුන් තමන්ගේම තත්වය පහළ හෙලා ගනි. අච්චා, සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. කිසිම දෙයක් ගැන තර්ක කරමින් ඔබගේ කාලය අපතේ නොහරින්න. ඔබගේ බුද්ධිය නිෂ්ඵල කාරණාවලට භාවිත නොකළ යුතුයි. ඔබට හැකිතාක් පමණින් සිහිපත් කිරීමේ වන්දනාවේ සිට ඔබගේ පාපයන් දුරු කරගන්න, ජීවාත්ම අවධානයෙන් සිටීමේ පුරුද්ද ඇති කරගන්න. අංක දෙක, ඔබගේ මුහුණ මෙම පැරණි ලෝකයෙන් ඉවතට හරවන්න. සාමයේ දේශය සහ සතුටේ දේශය සිහි කරන්න. අලුත් නිවසක් ගොඩනැගෙනවා. එබැවින් පැරණි එකෙන් ඔබගේ හදවත ඉවත් කරගන්න. වරදානය, ඔබ නිරන්තරයෙන් බලයේ ප්‍රතිමූර්තියක් වී මෙම දිව්‍ය වංශය පිළිබඳ අවධානයෙන් මායාට මුහුණ දීමට හැකි වේවා. බබා විස්තර කරනවා, ඕනෑම කාර්යයක් සාර්ථක වීමට නම් පළමුවෙන්ම ඔබගේ බලයේ ප්‍රතිමූර්තියක් බව දැනගන්න. ඔබට බලය ඇති විට මායාට මුහුණ දීමට පහසු වනු ඇත. ඔබේ අවධානයේ පරිදි ඔබේ ස්වરૂපයද එසේම වනු ඇත. එබැවින් නිරන්තරයෙන් මෙම බලවත් අවධානය ඇති කරගන්න. මම මෙම අධ්‍යාත්මික උපතේ සිටින අතරතුර මම සෑම තප්පරයකම, සෑම සිතිවිල්ලකම සහ සෑම කාර්යකම දේව සේවයේ යෙදී සිටිමි. මෙය මගේ දේව වංශයයි. මෙම අවධානයේ ආසනයේ සියලු දුර්වලතා අවසන් කරනු ඇත. පාඨය, සත්‍ය නියම වේලාවට ඉබේටම ඔප්පු වේ. එය ඔප්පු කිරීමේ අවශ්‍ය නොවේ. අව්‍යත්ත සංඥාව, ශ්‍රේෂ්ඨ වීම සඳහා මිහිරි බව සහ නිහතමානීකමේ ගුණධර්ම ධාරණය කරගන්න. සේවයේ සිටින බහුතරයකට පැමිණෙන ප්‍රධාන බාධකේ නම් මම මෙය කළෙමි. මට පමණක් මෙය කළ හැකිය. මම යන මෙම අවධානයේ පැමිණෙන විට එය දැනුමේ මමත්වය, බුද්ධියේ මමත්වය හෝ සේවයේ මමත්වය ලෙස හැඳින්වේ. බාධක මෙම ආකාර හරහා පැමිණේ. මේ ආකාරයේ බාධක ජය ගැනීම සඳහා සෑම විටම එක් වාක්‍ය කාණ්ඩයක් මතක තබා ගන්න. මම උපකරණයක් වීමෙන් පමණක් ඔබට අශාරීරික, පරාර්ථකාමී සහ නිහතමානී විය හැකි අතර අපද්‍රව්‍ය නිෂ්ඵල සිතිවිලි වලින් තොර අවධියක රැඳී සිටිය හැකිය. ඔබ මේවා ධාරණය කරගත් විට වාතාවරණය බාධකවලින් නිදහස් වේ. ඕම් ශාන්ති.